ඇත දෙකේ ඇත දෙවැනි ප්‍රශ්නය අතුරුලී රතන හිමි.
ඔව් ගරු කතානායකතුමනි,
මේ ප්‍රශ්නති ගුරුනාමද
අප බරපතල ආර්ථික අර්බුදයක ගිලී සිටිනවටත් වඩා බරපතල ලෙස ආධ්‍යාත්මික කඩාවැටීමකට ලක් වී තිබෙනවා. ලංකා පුරා නාගරිකව මෙන්ම ග්‍රාමීයවද මත්ද්‍රව්‍ය භාවිතය වේගයෙන් ව්‍යාප්තමින් පවතිනවා. එය මෙම පාර්ලිමේන්තුවේ මෙම ගරු සභාවේ විශේෂ අවධානයට මා අද දින යොමු කරනවා. විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය භාවිතය ඉතා බරපතල තත්ත්වයකට පත්ව තිබෙනවා. ලංකාවේ බහුලව භාවිතා වන මත්ද්‍රව්‍ය අතරින් සමාජයට වැඩිම හානියක් සිදු කරන මත්ද්‍රව්‍ය ලෙස හෙරෝයින් හඳුනාගෙන තිබුණත් දැන් ඊටත් වඩා බරපතල ලෙස අයිස් නැමැති මත්ද්‍රව්‍ය ප්‍රචලිත වෙලා තියෙනවා. මෙම මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති භයානකම තත්ත්වය නම් පාසල් ළමුන් අතර පවා ප්‍රචලිත වෙමින් පැවතීමයි. වසර කීපයක් තුළ අධික ලෙස කෘෂවීම, දත් සහමුලින් අහිවිවීම, ස්නායු ආබාධ වැනි බරපතල සෞඛ්‍ය ගැටලු රාශියකට වසර කීපයක් තුළ මෙම මත්ද්‍රව්‍යයට අබ්බැහි වූවන්ට මුහුණ දීමට සිදුවෙනවා. එමෙන්නම සමාජීය වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පොදු සමාජයට විශාල වශයෙන් හානි කතානායකතුමනි සිදු කරමින් පවතිනවා. හොරකම් කිරීම, මාල කඩා ගැනීම, මේ ශික්ෂකට නැත්තම් මානසික අසහනයට පත් වූ අය එදා දවසේ මුදල සොයා ගැනීම සඳහා විශාල වශයෙන් බරපතල හොරකම් වල නිරත වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය ගැන උදාහරණයක් ලෙස ගත්තොත් මම මේ අවස්ථාවේ අපි කරපු සමීක්ෂණයේ ප්‍රතිඵල මා කියන කැමති. අපේ පන්සලවට නම් උබේසේකරපුර ග්‍රාම නිලධාරි වසමේ පවුල් ලේකක 3800ක් පමණ අතරින් පවුල් ලේකක 1000ක් පමණ සමාජිකයන් මත්ද්‍රව්‍යයට ගොදුරු වී තිබෙනවා. මාලිගාවත්ත වනාතමුල කොළොන්නා වැනි ප්‍රදේශවල තත්ත්වය මීටත් වඩා බරපතල බව මා මේ සභාවට දැනුම් දෙන කැමැතියි. දල වශයෙන් කොළඹ නගරයේ පමණක් මෙලෙස මත්ද්‍රව්‍යයට ගොදුරු වන් 50,000ක් පමණ අධික ප්‍රමාණයක් ඇතැයි අනුමාන කරන්න පුළුවන්. එය ඉතාම භයානක තත්ත්වයක්. තමන්ගේ බිරිඳට හා දරුවන්ට පහර දී කනකර ආභරණ පමණක් නොව රජයෙන් දෙන ලද සමෘද්ධි සහනාධාරයේ පවා මේ මත්ද්‍රව්‍යයට අබ්බැහි වූවන් තමන්ගේ බිරිඳගෙන් පැහැර ගන්නවා. ඒ වගේම ඉතාම භයානක තත්ත්වයක් තාත්තලගෙන් දරුවන් දූෂණය වීම. ඒ වගේම ගෘහස්ථ මට්ටමේ කාන්තාවන් මුහුණ දෙන අතිශය කනගාටුදායක ඛේදනීය තත්ත්වය අපි මං හිතන්නේ ගරු සභාවක් හැටියට මේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සිට සියලු මන්ත්‍රීවරුන්ගේ අවධානයට ගන්න ඕන. මේක ආණ්ඩුවකට පමණක් නෙවෙයි, අපි අපේ වගකීම් අරගෙන මේක ජාතික ප්‍රශ්නයක් විදියට අවධානය යොමු කර යුතුයි කියලා මා අවධාරණය කරනවා. මෙම ආධ්‍යාත්මික කඩාවැටීමේ නැති වී තිබෙන ඛේදවාචකයෙන් රට ගොඩ ගැනීම සඳහා දැවැන්ත රාජ්‍ය මැදිහත්වීමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එක්වරම මත්ද්‍රව්‍යයට අබ්බැහි වූවන් ලක්ෂයක පමණ පිරිසක් දිගුකාලීන පුනරුත්ථාපනයකට යොමු කළ යුතු වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සාපරාධයන් සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් පැමිණීමත්, මෙය පැමිණෙන සහ මෙවන් ලැබෙන තැන් සම්පූර්ණයෙන්ම සොයා බලා විමසීමත්, සමහර තැන්වල ආරක්ෂක අංශවල සහයත් මේ සඳහා ලැබෙනවා. එය විමසා බැලීමත් ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මෙම අය පුනරුත්ථාපනය කිරීමට අදාළව ඒ පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම සඳහා අපේ රටේ නීති පද්ධතියක් නැහැ. දැනට ගරු කතානායකතුමනි උසාවියේ නියෝගයක් ලබාගෙන පමණයි කන්දකාඩුව වැනි ආයතනවලට යොමු කරන්න පුළුවන්. නමුත් ඊට වඩා වෙනස් ක්‍රමයකින් මේ සියලු දෙනාම පුනරුත්ථාපනයකට ලක් කරන්න පුළුවන් නීතිමය ප්‍රතිපාදනත් අවශ්‍ය වෙනවා. ඒ නිසා ක්ෂණිකව ලක්ෂයකට අධික පිරිසක් පුනරුත්ථාපනය කරන්නේ නැතුව විශේෂයෙන්ම නාගරිකව ඇතිවලා තියෙන අනාරක්ෂිත බව, හොරකම් කිරීම, මංපැහැරීම, ස්ත්‍රී දූෂණ, මේ සියල්ලටම යම් කිසි ක්ෂණික වැඩපිළිවෙලක් යොමු කිරීම අත්‍යවශ්‍යයි කියලා මා යෝජනා කරන්න කැමතියි. ඒ වගේම දැනට ගරු කතානායකතුමනි මා අහන්න කැමතියි, දැනට ශ්‍රී ලංකාවේ බරපතල ලෙස මත්ද්‍රව්‍යයට අබ්බැහි වුවන් කොපමණ ඉන්නවද? කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? එම පිරිස පුනරුත්ථාපනය සඳහා ගෙන ඇති පියවර කවරේද? කොපමණ පිරිසක් එකවර පුනරුත්ථාපනය කිරීමට පහසුකම් පවතින්නේද? මේ මත්ද්‍රව්‍ය සඳහා පාසල් ළමුන් පවා යොමු වීමේ අනතුරක් ඇති බව ඔබතුමා පිළිගන්නේද? එමෙන්න මත්ද්‍රව්‍ය ප්‍රශ්නයේ ජාතික අනතුරක් ලෙස පිළිගෙන තිබේද? මෙම බරපතල ව්‍යසනයෙන් රට නිදහස් කර ගැනීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙල කුමක්ද? ගරු කතානායකතුමනි, චීනය අබින් වලින් විනාශ වුණාම ඒ රටේ එවකට හිටි පාලකයෝ අබින් යුද්ධේ නමින් පිට එරෙහිව මහා ජාතික නැගිටීමක් ඇති වුණා. මා හිතන්නේ මේ ප්‍රශ්නය ඒ තරම්ම බරපතලයි. ඒ වගේම මේ වෙලාවේ සභාවේ මහින්ද අමරවීර ඇමතිතුමා නැහැ. එතුමාගේ මම කෘෂිකර්මයේ විශේෂම කාබනික පොහොර නිෂ්පාදනය කරපු අය ගැන මම ප්‍රශ්න කීපයක් ඇහුවා. කෝටි ගාණක් ඒ පොහොර නිෂ්පාදනය කරපුවාට මුදල් දීලා නැහැ. ඒ නිසා ගරු ඇමතිතුමා ඒ පිළිබඳව 22/2/27 යටතේ ප්‍රශ්නේ අහුවේ. ඒකටත් මම හිතනවා උත්තරයක් ලබා දෙයි කියලා. බොහොම ස්තුතියි අවධානය යොමු කරාට.
කෝනිමල් සිල්පරමතුමා.
ගරු අතුලියේ රතන ස්වාමිපාදයන් වහන්සේ විසින් මතු කරන ලද ප්‍රශ්නයට අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා දිවයිනින් බැහැරව තිනවා. ඒ වුණත් එතුමාගේ අමාත්‍යංශයේ විසින් ඉදිරිපත් කර ඇති කරුණු අනුව ඒට මම පිළිතුරු ලබා දීමට සූදානම්. ඔබ වහන්සේගේ මුල් අප වෙත බාර දෙන ලද ප්‍රශ්නේ සඳහන් කරුණුට වැඩි කරුණු ගණනාවක් අමතරව ඔබ වහන්සේ ඇහුවා. ඒ පිළිබඳව නම් උත්තරය දෙන්න අමාරුයි. නමුත් මං හැකි තරම් මේ පිළිබඳව රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඔබ වහන්සේ විසින් අසලා තියෙන ප්‍රශ්නයට උත්තරේ ලබා දීමට සූදානම්. ඔබ වහන්සේට ඉතාම ස්තුතිවන්ත වෙනවා. මේක ජාතික ව්‍යසනයක්. ඒ නිසා මේ කාරණය පිළිබඳව මෙම උත්තරීතර ස්වභාවයේත් ඒ වගේම රටේත් අවධානය යොමු කිරීම සඳහා කටයුතු කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වන අතර ඉදිරි වැඩ කටයුතුවලදී ඔබ වහන්සේ ඇතුළු මේ ගරු සභාවේ මන්ත්‍රීතුමාලාගේ සහභාගීත්වය හා දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා ප්‍රකාශ කරන්න කැමැති. මුලින්ම ඔබ වහන්සේ අසා තිබෙනවා ශ්‍රී ලංකාවේ බරපතල ලෙස මත්ද්‍රව්‍ය අභ්‍යවුවන්ගේ පිරිස කොපමණද. අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තියෙන දත්ත අනුව හෙරොයින් සඳහා 1,22,000යි, කන්සා කේරල ගංජා සඳහා 2,75,000යි, අයිස් 50,000යි, එකතුව 4,45,000ක් පමණ කියලා තමයි අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ තියෙන දත්ත අනුව අපිට වාර්තා වෙලා තියෙන්නේ. මේ පිරිස පුනරුත්ථාපනය සඳහා ගෙන ඇති පියවර අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හා අනුබද්ධ ආයතන බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් ඒ පිණිස පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරනු ලබන අතර සමාජයේ විවිධ කොටස් ඉලක්ක කර ගනිමින් අධ්‍යාපනික, ආගමික හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මත්ද්‍රව්‍යවලට යොමු වීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇත. කොපමණ පිරිසක් එකවර පුනරුත්ථාපනය කිරීමට පහසුකම් පවතීද? අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ යටතේ මධ්‍යස්ථාන 4ක මාස 3ක කාල සීමාවක් තුළ 300යි, අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ යටතේ ලියාපදිංචි පෞද්ගලික ආයතන 11ක් යටතේ 1 අවුරුදු කාල සීමාවක් තුළ 2,000යි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින මධ්‍යස්ථාන 13ක් යටතේ 1 අවුරුදු කාල සීමාවක් තුළ 3,000යි, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය මගින් පවතින මධ්‍යස්ථාන 3ක මාසයක කාල සීමාවට කාල සීමාවට 1,100 බැගින් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින මධ්‍යස්ථාන 2ක මාස 3ක කාල සීමාවන් සඳහා 200යි. එක්වරකදී පුනරුත්ථාපනය කළ හැකි සංඛ්‍යාව 6,600යි. දැනට තියෙන පහසුකම් අනුව එක් වසරකදී පුනරුත්ථාපනය කර හැකි පූර්ණ සංඛ්‍යාව 9,200ක් ලෙස ගණන් බල්ලා තියෙනවා. මෙම මත්ද්‍රව්‍ය සඳහා පාසල් ලැබුම් පවා යොමුවීම අනතුරක් ඇති බව පිළිගන්නේද? එවැනි අනතුරක් ඇති බව පිළිගන්නවා. එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රශ්නයේ ජාතික අනතුරක් ඇති පිළිගන්නවා. මත්ද්‍රව්‍ය ප්‍රශ්නයේ ජාතික අනතුරක් බවත් රජය පිළිගන්නවා. මේ බරපතල ව්‍යසනයෙන් රට නිදහස් කර ගැනීම සඳහා ඇති වැඩපිළිවෙල කුමක්ද? මේ සඳහා රජයේ මගින් මීට අදාළ සියලුම ආයතන එක් කරගෙන ජාතික ක්‍රියාකාරී සැලැස්මක සකස් කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. මේ සඳහා අපි යෝජනා ඉදලා තිනවා. දැනට මේ සඳහා යෝජනා ගණනාවක්ම ඇවිල්ලා තිනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයේදී භාවිතයේ ආදීනවයන් පිළිබඳව පාඩම් කීපයක් 8 වසරේ සිට 10 වසර දක්වා පාසල් සිසුන්ට දැනට තිබෙන විෂය පතේට අතුලත් කිරීම යනාදී වශයෙන් මෙතන කරුණු ගණනාවක් තියෙනවා. කතා නැහැ කිතුනි මම ඒ සභාගත කරන්න කැමති. නමුත් තවම මේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරලා ඉවර නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා මේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව තුළ විශේෂ දිනයක් දාලා සියලුම මන්ත්‍රීතුමන්ලාට ඒ පිළිබඳව ආරාධනයක් කළා. ඔවුන්ගේ දායකත්වයක් ලබාගෙන මේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම රැස් කිරීම සඳහා මං හිතනවා ඒ ජාතික ක්‍රියාකාරී සැලැස්ම තුළින් අපට මේ පිළිබඳව වඩාත් සාධනීය ආකාරයෙන් මේ ප්‍රශ්නයට අවතීර්ණ වෙලා මේ ව්‍යසනයේ රට බේරා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොකද්ද කියලා කියන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යතුමා මේ පිළිබඳව ගෙන යන විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. එතුමා ඒ පිළිබඳවත් දැනුවත් කිරීමක් කරයි.
ගරු ප්‍රධානායකතුමනි, මෙතුමාගේ පිළිතුරට අතිරේකව මම ඇත්ත වශයෙන්ම ස්තුතිවන්ත වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලී රතන ස්වාමින් වහන්සේට මේ ප්‍රශ්නේ යොමු කිරීම ගැන. අධ්‍යාපන අමාත්‍යංශයේ හැටියට පියවර ගණනාවක් අරන් තියෙනවා. හැබැයි මම බලාපොරොත්තු වෙනවා ගරුතර ස්වාමින් වහන්ස, විශේෂයෙන්ම නාගරික පරිසරයේ, ඒ වගේම ප්‍රධාන පාසල් ආශ්‍රිතව පාසල් සංවර්ධන සමිති, දෙමාපියන්, ඊළඟ ආදි ශිෂ්‍යයින් සහ ශිෂ්‍ය නායක, උදේට පාසල් වලට එන දරුවන් ගේ බෑග් පරීක්ෂා කළා නැහැ. එක කාලයක් එක කළා. දෑ දෙක වෙන්නේ නැහැ. එතන මේවා තුල එක ටොෆි හැටියට එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් මේවා එන්න පුළුවන්. මේ පිළිබඳව යම් යම් තැන්වල කතා වෙනවා. ඒක නිසා චක්‍රලේඛනයක් වගේම මම බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට සීලම පළාත් අධ්‍යක්ෂවරුන් හරහා මේවා පරීක්ෂා කරන්නයි කියන්නේ. මොකද මේ ඊටාම සූක්ෂම හැටියට මේ කටයුතු සිද්ධ වෙනවා. අද බොහෝ දෙනා දන්නේ නැහැ. දැන් උභාන්ස් දන් කළ දෙන මේ හෙරොයින්, ඩයිසිතයිල් මෝෆින් මේක අන්තරායකාරී ඖෂධ පනතේ පැහැදිලිව තිනවා ග්‍රෑම් 2කට වැඩිය අහුනොත් ජීවිතාන්ත දක්වා සිර දඬු. නෑ, අයිස් අයිසුත් එක තමයි දැන් අලුතෙන් ඇවිල්ලා තිනේ අයිස්. නෑ, ඒකට අර වගේම තමයි ඒක ආදේශ කරගෙන යන්නේ. මොකද අලුතෙන් සංශෝධනයක් ඇවිල්ලා නෑ. අලුතෙන් සංශෝධනයක් ඇවිල්ලා නෑ. දැන් ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා ඒ පනත් සංශෝධනය කරන්න. ඇත්ත වශයෙන්ම මේ පනත් දැන් යල්පැන ගිහිල්ලා මේ අලුතෙන් භාවිතා වෙන ද්‍රව්‍යයන් වලට අධිකරණය මගින් දඬුවම් දෙන්න මේක අනිවාර්යෙන් සංශෝධනය වෙන්න ඕනේ. ඒක දැන් මේ දවස්වල ලහි ලහිය කරගෙන යනවා. මොකද දැන් මේ අන්තරායකාරී ඖෂධ පනත මේක 1980 දශකයේ ගෙනල්ලා තිබුණ එක. ඒකේ තියෙන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කැනබිස් සැටයිවා, ගංජා. ඒකේ නාමය තමයි කැනබිස් සැටයිවා. ඒතර මේක කිලෝග්‍රෑම් 5ට අඩුද වැඩිද කියන එක අනුව දඩමුදල වෙනස් වෙනවා. ඉතින් එහෙම වෙන්න බෑ. ඒ විදිහට ඒ විතරක් නෙමෙයි, ඒකේ ඔෆෙන්ස් එක වරදකාරීත්වය පෙන්눔 කරලා තින්නේ බලපත්‍ර රහිතව. එහෙමයි තින්නේ. ඉතින් ඒක අදට ප්‍රමාණවත් වෙන්නේ නෑ. මොකද දැන් පසුගිය කාලය තුල අපි මාධ්‍ය තුන දැක්ක විශාල ප්‍රමාණයේ හෙරොයින් කිලෝ ගණන් ඌදෙදිත් අල්ලලා තිබුණා. නාවික හමුදා පොලිසිය ඔක්කොම එකතු වෙලා. හැබැයි දැන් ඒක එසේ වුණාට ඉතාම සූක්ෂම ආකාරයෙන් මේවා පාසල් දරුවන් අතරට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳව අපි වහාම ක්‍රියාත්මක වෙලා දැන්ට මං කරුණු ගණනාවක් තිනවා අපේ ස්වාමීන් වහන්සේ ක්‍රියාත්මක කරන ඒවා දැන්ට කරන ඒවා. හැබැයි ඊට වඩා දැඩි ලෙස මෙතෙන්ට අපි අවතීර්ණ වෙන්න ඕනේ. දැන් වහන්සේ කියන මේ කාරණේ මං නම සඳහන් කරන්නේ එක්තරා ග්‍රාම සේවා වසමක් කෝට්ටේ මාර්ග සභාවේ බල ප්‍රදේශයේ මමත් පෞද්ගලිකව දන්නෝ මේ 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 කාරණේ තිබෙන බැරරුම්කම්. ඒ සමාජ තලවල ඉන්න පිරිස් ඔය දැන් උතන දැන් අපි හම්බුනේ මේක උතුරු කොළඹ පැත්තට ගියොත්, කොළොන්නාවට ගියොත් මේක මේ මීට දෙවෙනි නෑ මේ తත්වය. ඒක නිසා අපි විශේෂයෙන්ම පාසල් දරුවන් ආරක්ෂා කරගන්න ඕනේ. මම ඒ නිසා ඊටම දැඩි ලෙස ලබන සතියෙම මම ලෑස් කළා තිනෝ සූම් සාකච්ඡාවක් අනිද්දා වෙනකොට මේ අරන් තින පියවර තිනෝ චක්‍රලේඛන නිකුත් කළා තිනවා, ආහාර ඖෂධ ගැන කියලා තිනවා, දැනුවත් කිරීම ගැන කියලා තිනවා, ගුරුවරුන් උපදේශන ගැන කියලා තිනවා. හැබැයි ඒව මේ සාම්ප්‍රදායික ක්‍රම. එතනින් එහාට ගිහිල්ලා අපි අර මේ ගැටුම් පැතිච්ච කාලෙදී නේද බෝම්බ වලට බියෙන් පරීක්ෂා පරීක්ෂාකාරීව හිටියා වගේ දෙමාපියනු පාසල් ප්‍රජාවත් මේ පිළිබඳව දැනට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතුයි. මම ඒ සම්බන්ධයෙන් සාධනීය පියවරක් ගන්නවයි කියන කාරණේ මෙහිදී සඳහන් කරනවා.
ඔව්, අවසරයක් ලබා දෙන්න කියලා ඉල්ල හිටිනවා.
මා විපක්ෂනායකතුමා ඇතුළු සියලුම පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මැති අමතුරුන්ට මේ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ල හිටිනවා. අයිස් කියන එක ප්‍රවාහනයේ හරි ලේසි පීදුරු බෝලයක් වගේ. ගරු කතානායකතුමනේ ඒකට නීතියක් නෑ දැනට. ඒක තමයි වැඩියෙන්ම දැන් පැතිරෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යතුමා විශේෂ අවධානය යොමු කරන්න ඇති. ඒ වගේම මේ අවස්ථාවේ ගරු කතානායකතුමනේ කියන්නට ඕන දුප්පත් පාසල් කියලා ජාතියක් තියෙන කොළඹ. ඒ පාසල් වලට පාසල් පවත්වාගෙන යන බැරි තත්ත්වයක් අන්ත දුගීකම සමග තමයි මේක තියෙන්නේ. ඒ නිසා මා ඉල්ල හිටිනවා මේ පිළිබඳව මේ ප්‍රමාණවත් වැඩපිළිවෙළක් හදලා ඔබතුමා ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් මම හිතන්නේ විශේෂ කාර්යක සභා මට්ටමේ හෝ පාර්ලිමේන්තු මට්ටමේ මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා යලිත් ඉල්ල සිටිනවා. අමරවීර ඇමතිතුමාට කියන අර ගොවිතැන ගැන අහපු ප්‍රශ්නෙට යම් දවසක ඔබතුමා උත්තර දෙයි කියලා.
ගරු කතානායකතුමනි, මම මේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. ඔබතුමා ඔබ වහන්සේ ප්‍රශ්නය අහපු දවසට පසුවෙනිදා ඒ පිළිතුරු ලබා දුන්නා, සම්පූර්ණ අංග සම්පූර්ණ පිළිතුරක් ලබා දුන්නා.
බොහොම ස්තුතියි කිංස්ටන්සන් මන්තුමා.
මට විශේෂයෙන්ම මේ දැනගන්න ඕන ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි, දැන් මේ වෙනකොට ෆයිසර් එන්නත මිලියන 8ක් ගෙනල්ලා තියෙනවා. දැන් මේ එන්නත් ටික එන මාසෙ වෙනකොට එක්ස්පයර් වෙනවා. එතකොට ගරු කතානායකතුමනි, මේක එන්නතක් ඇනුම් කරලා තියෙන්නේ ඩොලර් 15ත් 10ත් අතර. එතකොට විශාල මුදලක් රටට එන්නත් අවශ්‍යයි. හැබැයි මේ වැඩිපුර එන්නත් ටික කොහෙද මේවා තියලා තියෙන්නේ? දැන් එන මාසෙ එක්ස්පයර් වෙනවා නම් මිලියන 8ක් එන්නත් මේවා අපිට ගහලා ඉවර කරන්න බෑ. මේ හතරවෙනි එන්නත රටේ ඉන්න සියලු දෙනාටම එන මාසෙ වෙනකොට. එතකොට දැන් මේ එන්නත් නියම ප්‍රමිතියට මේවා ගබඩා කරලා තියෙනවද? මේවා කොහෙද තියෙන්නේ? මේ වැඩිපුර එන්නත් කවුද රටට ගෙන්නන්න අනුමැතිය දුන්නේ? ඉතින් මේවා මේ දැන් රටට ඩොලරුත් නැත්තම් රුපියලුත් නැත්තම් ගරු කතානායකතුමනි, මේ වැඩිපුර එන්නත් මිලියන 8 ඇනෝම් කරන්න කවුද අවසර දුන්නේ? ඉතින් මේ සම්බන්ධව මේ ගරු සභාවටත් මේ රටේ ජනතාවටත් මේවා දැනගන්න ඕනේ. ඒ නිසා ගරු සභානායකතුමනි, ඔබතුමා දැන් අද සභාවේ ඉන්න නිසා මට මේකට ඔබතුමා මේක හොයලා බලලා මේ අපිට මේක කියන්න මොකද්ද මේකට වෙන්නේ කියලා. මොකද විශාල මුදලක් ගරු කතානායකතුමනි මේකට ගෙවලා තියෙනවා. නොමිලේ හම්බෙච්ච එන්නත් නෙවෙයිනේ, කවුරු හරි ආධාරයක් දුන්නේව නෙවෙයි. මම විශ්වාස කරන විදිහට එක එන්නතක් ඩොලර් 10ත් 15ත් අතර ගෙවන්නේ නැති. එතකොට එහෙම ගත්තොත් මිලියන ගණනාවක එන්නත් එන මාසෙ මේවා එක්ස්පයර් වෙනවා. ගරු සභානායකතුමනි,
ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම එන්නත් ආනයනය කළා තියෙන්නේ ඒ යම් සංගණනයේ යම් ගණනය කිරීමක් එක්ක. එතකොට දැන් වතාවන් ගණනාවක් මේ බූස්ට් වෙන්න සමහරු තුන්වෙනි එන්න තරන්නේ. දැන් මම නම් හතරවෙනි එන්නතත් ගත්තා. ඊසුමයි. එතකොට සංඛ්‍යාලේකන පවා ඉදිරිපත් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ යලි 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 කියනවා අවදානම වැඩි වෙන්න කලින් මේ එන්නත ගන්නයි කියලා. එතකොට එන්නත් වැඩිපුර ගෙනලා නෙවෙයි, එන්නත් රටේ ජනතාවට අවශ්‍ය ප්‍රමාණයට ගෙනලා තියෙනවා. හැබැයි ජනතාව ඒකට ප්‍රතිචාරය දක්වන්න ඕනේ. හැබැයි මම පිළිගන්නවා එකක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. මෙහි බැරෑරුම්කම පෙන්වලා දීලා ප්‍රචාරාත්මක වැඩපිළිවෙළක් ගෙනෙන්න මීට වඩා ජනතාව උනන්දු කරවන්න මේ එන්නත් එක ගන්න. ඉතින් මම හිතන්නේ ගබඩා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මම ගියාම මම මට එන්නත ලබා දුන්නේ මේ ආමි හොස්පිටල් එකේ. අර අපි කලින් එන්නත් ගත්තා වගේම ඒ අය ඒ ෆ්‍රීසර් එකේ තිබිලා අරන් තමයි දැම්මේ. හැබැයි මේ කාරණේ ඇත්ත ඔක්තෝබර් මාසේ අවසන් වෙන්න කලින් මේ එන්නත් ටික ලබා ගන්න ඕනේ. ඒක ඒක ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට අපි යොමු කරන්න. අද සෞඛ්‍ය අමාත්‍යා නැහැ. මේකට ප්‍රචාරාත්මක වැඩපිළිවෙළක් ගිහිල්ලා මේ මාස දෙක ඇතුළත මේ එන්නත් ටික ජනතාවට ලබා දෙන්නයි කියලා. නැතු වැඩිපුර ගෙනල්ලා කියන කතාවක් නෙමෙයි තින්නේ. ගෙන්නලා තිනවා අවශ්‍ය ප්‍රමාණයට. නමුත් ජනතාව ප්‍රතිදක්වන ප්‍රතිචාරයේ මධිකම ප්‍රශ්නයක් කියන එකයි මට කියන්න තියෙන්නේ. මම ඒක අවධානය යොමු කරවන්න.
බොහොම ස්තුතියි. අද දින ප්‍රධාන වැඩ කටයුතු යෝජනා පිළිබඳ දැනුම් දීම සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 8 සහ 2022 අගෝස්තු මාස 12 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරලා යෝජනාවේ විධිදානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට 12:30 දක්වාද අපර භාග 1 සිට 5 මාර දක්වා විය යුතුය. පූර්ව භාග 10 මාර්ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කතානායකතුමා ප්‍රශ්න නොවීම සහ පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
ස්වභාවිකවද?
හායි.
Yes please.
ගරු කතානායකතුමනි, මේ ඊයේ පැන නැගිච්ච
ගැටලුවක් සම්බන්ධයෙන් මම මේ කතා කරන්නේ. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ පිළිබඳව ඡන්දයක් විමසීමෙන් තොරව සම්මත කරන්න එකඟ වෙලා තිබිලා තිබ්බා පක්ෂ නායක රැස්වීමේදී. නමුත් එතෙන්දී අනුකුමාර දිසානායක මන්ත්‍රීතුමා ඔහුගේ විරෝධය ඒකට පළ කරලා අපි ඉස්සරහට යන්න උත්සාහ කරනකොට මම ප්‍රශ්න කරා මොනවද මේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධන. ඒ සංශෝධනවල තියෙන මූලික කාරණාවක් තමයි මේ බද්ධ සමාජ ආරක්ෂණ බද්ධ දේපළ වෙළඳාම සහ වැඩි දියුණු කිරීමේ ශේත්‍රයට බලපවත්වන්නේ නැහැ කියලා වෙනස් කරලා තියනවා කියලා. ඊට පස්සේ දීර්ඝව අපි වාද විවාද කළා. හෙට දිනේට මේකට විවාදයක් ලබා ගත්තා. ඊට පස්සේ ඊයේ හැන්දෑවේ මට පාර්ලිමේන්තුවේ නිලධාරී සහ භාණ්ඩාගාරයේ නිලධාරීන් කතා කරලා කිව්වා මන්ත්‍රීතුමා මෙතන මේ ලොකු වැරද්දක් වෙලා තියෙනවා. මං ඇහුවා මොකද්ද? එහෙම දෙයක් අපි කරලා නැහැ. ඒ කියන්නේ මේ දේපළ වෙළඳාම හා වැඩි දියුණු කිරීමේ ව්‍යාපාරයට මේ බද්ද අයින් කරනවා කියන එක ඇත්ත වශයෙන්ම කරලා නැල්ලු. එහෙමනම් මේක වැරදීමල්ලු. ඒ කියන්නේ මේගොල්ලෝ මේ ටෙක්නිකලි මේ ට්‍රාන්ස්ලේෂන් එක කරනකොට වැරදිලාලු. වැරදිලා එක කැපුලාලු. පුදුම වැඩක්. හැබැයි මේක ඒගොල්ලෝ දැනගත්තලු සඳුදා. භාණ්ඩාගාරයෙන් සඳුදා දැනගත්තාම මේක ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් සඳුදා උදේම ඇරියලු. ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් මේක සඳුදා උදේම මේ කරෙක්ෂන් එක කරලා මේ පාර්ලිමේන්තුවට සඳුදා එව්වලු. සඳුදා එව්වට සභාගත කරලා තියෙන්නේ ඒ ඔප්පු එක නෙමෙයිලු. සභාගත කරලා තියෙන්නේ වැරදිච්ච එකලු. මේවා 300ක් ගහලා බෙදුවලු. එතකොට ඊයේ මුළු දවසම මේ මම ප්‍රශ්න අහනකම් පාර්ලිමේන්තුවේ කවුරුත් මේක දන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශය දන්නේ නැහැ. දවසක් තිස්සේ මේක මෙතන තිබිලා තියෙනවා. මේක හරියම අකාර්යක්ෂමයි. කොහොමද මේම වුනේ? ඊට පස්සේ අපි මුළු දවසක් කීයේ සාකච්ඡා කරලා හෙට විවාදයට ගත්තා. ආණ්ඩුවේ වැරද්දෙන් මේක වුණා නම් ආණ්ඩුවට එහෙමනම් විවාදයට මූණ දෙන්න වෙනවා. අපි දැඩි ලෙස විවේචනය කරන්න ප්‍රශ්නේ. හැබැයි මේක වෙලා තියෙන්නේ කොහෙන්ද කියලා හොයලා බලන්න. මොකද ඕගොල්ලෝ ඊයේ උත්සාහ කරේ මේක ඡන්දයකින් තොරව මේ සම්මත කරන්න. ඉතින් සම්මත කරා නම් පොඩක් ඉන්න ඡන්දයෙන් තොරව සම්මත කරා නම් අපි සම්මත කරන්නේ මේ සංශෝධන. මොකද සංශෝධන වලට අපි ගරු මේ කතානායකතුමා කාලයක් දුන්නේ නැහැ. විවාදයක් නැහැ. ඒතකොට කාරක සභාවක් නැහැ. සංශෝධන නැහැ. මේ සුරෙන් තිබෙච්ච සංශෝධන තමයි සම්මත වෙන්නේ. මේ සුරෙන් තියෙන සංශෝධන වල දේපලහා විලඳීම දේපල විකිනීම මේක බදු වලට අයත් වෙන්නේ නැහැ. ඒතකොට එහෙම වුණා නම් විශාල බදු ප්‍රමාණයක් අපිට ලබා ගන්න තිබිච්ච හැකියාව නැති වෙනවා. ඒක උනේ තාක්ෂණික දෝෂයකින් නම් ඒක හොයලා බලන්න. එහෙම නැත්නම් මේ රජයේ හෙට මේ විවාදයට මේකට පිළිතුරු දෙන්න. බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි, පක්ෂනායක රැස්වීමේදී අපි එකඟ වුණේ පනත විවාදයෙන් තොරව සම්මත කරන්න. හැබැයි පනත සංශෝධන ගැන සඳහන් කළ තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම ඔබතුමන්ලාගේ මුදල් කමිටුවටවත් ඒ සංශෝධන ආවේ නැහැ. ඔබතුමන්ලා සම්මත කළේ පනත. ඒ පනත තමයි අපි එකඟ වුණේ විවාදයෙන් තොරව සම්මත කරන්න. හැබැයි මෙතෙන්ට ආවහම සංශෝධන දිනව පිටු පහක් විතර. ඒ සංශෝධන වල තමයි ඔබතුමා කියන කාරණේ ඔය සඳහන් වුණයි කියන එක කියවෙන්නේ. ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි, මේ අමාත්‍යංශ වලට දැනුම් දෙන්න ඕනේ. අපි මේ සභාවේ කරන්නේ සභාවේ අපි මහජන නියුත්තන්ට කරන්න ඕනේ කාර්යය. එතෙන්දී ඒ අමාත්‍යංශ වලින් අපිට ඒ සහයෝගය ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ අදුම ගන්න මුදල් කාර්යක සභාවට එවන්න තිබුණා ප්‍රධාන සංශෝධන තිබ්බනම් ඒ වටේ. එතකොට එතෙන්දී සාකච්ඡා කරන්න තිබ්බා. එතකොට මෙතෙන්දී විවාදයෙන් තොරව සම්මත කරන්න එකඟුනේ පනත. හැබැයි සංශෝධන දිනන දෙවෙනි වගන්ති ඉඳලා දැන් පොඩක් ඉන්නවා කියන්නේ. දැන් ඒ කියන්නේ අපි අමුදිදීකින් සම්මත කරලා කාර්ක සභාවට ගියා නම් කාර්ක සභාව දිහානවා මම හිතන්නේ පැය භාගයකට වඩා ඒ සංශෝධන ටික කියවලා කරන්නේ. ඒතර මේ බදු සංශෝධන පනත කියන එක මේක මේ අනුක්‍රම ව්‍යවස්ථාවක් වගේ මහ ලොකු මේ මේ දෙයක් නෙමෙයි. මේක කෙටුම්පත් කරන්න නැට මේක බොහොම ලේසියෙන් කළා මෙතෙන් දෙවන්න තිබ්බා.
මම පිළිගන්නවා මහ ලොකු සංශෝධන ප්‍රමාණයක් තිබ්බා නම් ඒක හරි. හැබැයි දැන් මම කියන්නේ මේක නෙමෙයි. මම කියන්නේ මේක ඇති සංශෝධනයක් නැදලු.
නැරද්ද. හරි නැති උනත් ප්‍රශ්නයක් නෑ. අපි නෑ නෑ. ඔව් දැන් කතානායකතුමනේ ඒකේ ඒකේ සංශෝධන ඔව් ඉන්නකෝ. දැන් දැන් හෙට විවාදයට ගත්තාම අපි එකඟ වුණානේ හෙට විවාදයට ගන්න. විවාදයට ගත්තාන් පස්සේ කමිටු අවස්ථාවටත් යනවා. සංශෝධන ටිකත් අපේ ටේබල් එකට එනවා. එතකොට විවාදයේදී සංශෝධන සලකා බලන්න පුළුවන්. කාර්ය සභාවත් සංශෝධන සලකා බලන්නත් පුළුවන්.
ප්‍රතික්ෂේප කරන්න.
ගරු කතා මම හර්ෂ. ඔව් ගරු කතානායකතුමනි, දැන් මෙතන ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ අනත ඉදිරිපත් කරලා ඒකට අදාළ සංශෝධන වගේක් ඉවලා තියෙනවා. දැන් මුදල් අමාත්‍යාංශයෙන් සහ භාණ්ඩාගාරයෙන් දැනුම් දෙනවා ඔබතුමා කියන පරිදි මේ සංශෝධන ඔවුන් නෙවපුත සංශෝධන නෙවෙයි කියලා. එතකොට ගරු කතානායකතුමනි, දැන් ආණ්ඩු පක්ෂෙන් අපිට නිශ්චිතව දැනුම් දෙන්න ඕන මේ පනතට ගේන සංශෝධන මොනවද? එහෙම නැත්නම් මේ බොරු වාර්තාවක් බොරු සංශෝධන ප්‍රමාණයද පාර්ලිමේන්තුවේ සභාගත කරේ? ඒ පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙන ඇත්ත සංශෝධන නෙවෙයි නම් ඒක ඉතාමත් බරපතලයි. මොකද පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි කාර්ක සභා අවස්ථාවේදී ගරු ආණ්ඩු පක්ෂයේ සභානායකතුමා නැගිටලා සංශෝධන දාගෙන යනවා. මොකද එතුමා දාගෙන යන්නේ මුදල් අමාත්‍යාංශයෙන් එතුමාට නිල වශයෙන් එවුවා යයි කියලා සභාවේ තියෙන සංශෝධන. ඒතර සම්මත වෙනව 50ක්. අර මුදල් අමාත්‍යාංශයෙන් අදාළ නොවන සංශෝධන වෙවපු එකක්. ඒක ඉතාමත් බරපතල. ඒ නිසා මේවද ඉදිරිපත් කරන ඇත්ත සංශෝධන? මේව ඇත්ත සංශෝධන නෙවෙයි නම් වෙනස් සංශෝධන ඉදිරිපත් කරා නම් ඒක උනේ කොහොමද කියලා මේ පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න. ඒක අනිවාර්ය. ගරු කතා නැත්තම් ගරු කතා උදේ ඇවිල්ලා මේ සේවක මහතුරු බෙදාගෙන එනවා. අපි ඉතින් විශ්වාස කරමු මේවා තමයි සංශෝධන කියලා. එතෙන් සිට අපිට සිද්ධ වෙන දේ තමයි මේ මේස ඉදිරිපත් කරලා තියෙන සංශෝධන ඇත්තද නැත්තද කියලා ඉස්සෙල්ලා ප්‍රශ්න කරන්න වෙනවා. ඒ නිසා මේක සිද්ධ උනේ කොහොමද කියලා පරීක්ෂා කරන එකත් හරි වැදගත් කතානායකතුමනි.
ඔව්. හරිෂ. හරිෂද සිල්ලම.
ඔව් ගරු කතානායකතුමනි, එතකොට දැන් මේ සංශෝධන වැරදිනේ. අපේ මේස උඩ තිබිච්ච සංශෝධන වැරදි. මෙව තමයි අපි සභා පොඩක් ඉන්නකෝ මේ සංශෝධන ටික තමයි අපි දැන් සම්මත කරන්න ගියේ. දැන් ඒක වෙන්නේ නැහැ. අපි හෙට විවාද කරන එක ඒක ඇත්ත. හැබැයි කොහොද දැන් අලුත් සංශෝධන? දැන් මේ සංශෝධන වැරදි නම් අපේ මේසුට අලුත් සංශෝධන මම දැක්කේ නැහැ තියනවා කියලා. කොහෙවුවා? දැන් මේක වැරදි කියලා ආණ්ඩුව ඊයේ පිළිගන්නවා නම් ඒ කියන්නේ දේපොළ සහ දේපොළ වෙළඳාම් සහ වැඩි දියුණු කිරීමේ ව්‍යාපාරයට මේ 105 බද්ද ගහනවා නම් ඒක වැරදීමකින් නම් අයින් වුණේ. මේ වැරදි කොලයන් නම් අපේ මේසුට උඩ තිබ්බේ. කො අලුත් කොලේ? කො අලුත් සංශෝධන ටික? මම දන්නේ නැහැ. ඔබතුමාගේ මේසුට තියෙනවද? මගේ මේසුට මම දැක්කේ.
ඔව් කතානායකතුමනි, දැන් අපේ ගරු හරිස් සිල්ලම එතුමා සඳහන් කළේ එතුමාට දුරකථන අමතුමින් දැනුම් දුන්නයි කියලානේ. ඇවිල්ලාම කිව්වද? එතකොට කවුරු හරි ඇවිල්ලා කියනවනම් ඒක කියන්න ඕනේ. එතුමාට කිව්වට අපිට ප්‍රශ්නයක් නැහැ. අඩුම ගන්න මේ කතානායකතුමාට දැනුවත් කළා. මම සභානායක මේ පනත ඉදිරිපත් කරනවා. මටවත් කියන්න බෑ. මට නොකිය උදයක් ගිහලා හරිස සිල්ලම එතුමාට කියලා දෙනවා. ඔබතුමා කරුණා කරලා මේ ගැන පරීක්ෂණයක් කරන්න. මේක උනේ කොහොමද කියලා. හරි ප්‍රශ්නේ. ඔව් මේක හියසේ. නෑ නෑ දැන් මේක
මට මේක දැනුම් නෑ පොඩක් නෑ. This is not hearsay. පොඩක් ඉන්න පොඩක්. This is නෑ නෑ පොඩක්. This is not hearsay. මේක අපි පාර්ලිමේන්තුවේ ඊයේ රාජ්‍ය මුදල් පිළිබඳ කාර්ක සභාවේ රැස්වීමේදී එතන නිලධාරීන් ඇවිල්ලා මට දැනුම් දුන්නා. හරි මේක මේ කොරිඩෝරේ දැනුම් දීමක් නෙමෙයි. හැබැයි ඒක ඇත්ත වශයෙන්ම මට දැනුම් දීලා හරියන්නේ නැහැ. මම ආණ්ඩුවේ ඇමති කෙනෙක් නෙමෙයි. මේ කට්ටියට දැනුම් දෙන්න ඕනේ. මම අහන්නේ මේක වැරදි නම් අලුත් එක තියෙනවා නම් සෞන්දයි නම් මේක පාර්ලිමේන්තුවේ තියෙනවා නම් කො මේක? ගරු කතානායකතුමනි, ඊයේ මේ පිළිබඳව ප්‍රශ්නයක් තිබ්බ කියන එක මුළු සභාවම අපි පිළිගත්තා. ඒ නිසා තමයි අපේ විවාදයේ ගරු විපක්ෂ නායකතුමා ඉල්ලුවා බ්‍රාස්පෙන්දට දෙන්න කියලා. එතකොට අපි ඊයේ වෙද්දි දන්නවා මේක යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කියලා. ඒ අනුව තමයි අර්ශම මුදල් කාර්ක සභාවේ සභාපතිතුමා විදියට මේක ආලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ හරි විස්තරය කියලා තියෙනවා. හැබැයි මේක දැන් සභානායකතුමා ඉතාමත් පැහැදිලිව කියනවා අපිට පාර්ලිමේන්තුවට ඒ පරණ එක තමයි අම්බෙලා තියෙන්නේ, අලුත් සංශෝධන අම්බෙලා නැහැ කියලා. හැබැයි මේකේ වරදක් වෙලා තියෙනවා නම් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු
කාරක සභා මේ මුදල් කාරක සභාවේ තමයි වෙලා තියෙන්නේ. එතකොට මේක පෙන්වා දීම තමයි ගරු මුදල් කාරක සභාවේ සභාපතිතුමාගේ වගකීමෙන්න ඕනේ. එහෙම නැතුව ලකුණු දා ගන්න රටට බොරු දෙයක් පෙන්නලා ටීවී එකට මාධ්‍යට යන්න නෙමෙයි. මේකේ වරදක් වෙලා තියෙනවා නම් ආණ්ඩුවක් ඉදිරියට ඊ අපි පිළිගත්තා. අපි සංශෝධනය කරලා ඒකට අවස්ථාවක් ලබා දීලා ඒක කරන්න. ඉතින් එහෙම නැතුව මේ ඇවිල්ලා බොරුවට මාධ්‍ය ෂෝ දාන්න යනවා නම් මං හිතනවා මේකෙන් රටට එන සුගතියක් නැහැ. රටට අපි සියලු දෙනා එකතු වෙලා අත්වැල් බැඳගෙන යම් යම් වැරදි වෙලා තියෙනවා නම් ඒවා නිවැරදි කරගෙන යමු.
ලක්ෂණ කිරෙල්
ඇත්ත වශයෙන්ම මේ විවාදය හොඳයි. මොකද පාර්ලිමේන්තු ක්‍රමයේ විශාල අඩුපාඩුවක් ඔබතුමා දන්නවා. කමිටි ස්ටේජ් එකේ කාර්යක සභා අවස්ථාවේදී සංශෝධන ගේනවා. එතකොට ඒ හරි සංශෝධන හරි වැරදි සංශෝධන හරි සම්මත වුණොත් ඒක අධිකරණය ප්‍රශ්න කරන්න බෑ. ජුඩිෂල් රිවියු පසු පාර්ලිමේන්තුවේ සම්මත වන පනත් පසු විපරම් කරන්න අධිකරණයට බලයක් නෑ. ඉතින් මේක බයනකත්තත් මේක අපි මේක වෙනස් කරන්න ඕන. මොකද ලංකාවේ විතරයි මේ ජුඩිෂල් රිවියු නැත්තේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන පරතක් අධිකරණයට බලයක් නැහැ. ඒක අධීක්ෂණය කරන්න. ඉතින් මේක බාහිරක තත්ත්වයක්. දැන් අපි හර්ෂසිල්ල පැතුමා කියන විදිහට වැරදි සංශෝධනයක් ගෙනාවා නම් ඒක සම්මත වුණා නම්
මේක මහ බරපතල වැරද්දක්.
ඉතින් මේක අපි අනාගතයේදී කවදා හරි විවත්තාවක් හදනකොට විවස්ත්‍ය ජුඩිෂල් රිවියු පසු විම අධිකරණයට බලය දෙන්න උනොත් පසු විමර්ශනක් කරන්න. එච්චරයි.
ඔව් මම පොඩි උත්තරයක් දෙන්න ඕනේ. මම කරන්නේ මගේ කාර්යභාරය. මට මේක මම මේක තමයි සිස්ටම් චේන්ජ් එක. ඒක තමයි විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක්ව සභාපති කරලා තියෙන්නේ මුදල් කාර්ක සභාවේ. මගේ වැඩේ මම මේ කරන්නේ. නැතුව මේ මට වෙන මොකක්වත් අවස්ථාවක් නැහැ. බොහොම ස්තුතියි.
හරි බොහොම ස්තුතියි. සභාව කල් තැබීම සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2022 සැප්තැම්බර් මාස 8 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරු 9 දී දක්වා කල් තැබීත්වය යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, අද ඇත්තටම මේ අද තියෙන විවාදය තිබෙන්නේ රටේ පෝෂණය ගැන. මේ පෝෂණය කියන එක මං හිතන්නේ පෝෂණය උඩ තමයි සෞඛ්‍ය විශාල සෞඛ්‍ය තත්ත්වයක් රටක රඳා පවතින්නේ පෝෂණය. එතන මේ පෝෂණය පිළිබඳව ඇතරම නොයෙකුත් මතපතාන්තර මේ පාර්ලිමේන්තුවේ මම
දැක්කා.
මේ පිළිබඳව වාර්තා දෙකක් තිබෙනවා.
අද දින මේ මොහොත වෙනකොට විනාඩි පැය භාගයක ප්‍රමාදයක් තියෙන නිසා අපි දිවා ආහාර විවේකය අත්හැරලා මේ විවාදය කරගෙන යනවා. ඒක සභාව එකඟද?
එකඟයි.
අයි. හරි.
ඒ අනුව දැන් මේ සභාවේ ඇතරම සාකච්ඡා කරන්නේ එකක් තමයි එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් සංවිධානයේ 2016 පෝෂණය පිළිබඳ වාර්තාව. අනිත් එක තියෙනවා ඒ වගේම සංගණනයක් කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය මගින් 2021. එතකොට මේකේ தত্ত্বය අපි කල්පනා කරොත් දැන් වර්තමාන தত্ত্বය මොකක්ද? 2021 මේ 2021 සංගණනයත් මේ ආර්ථික අර්බුදයට කලින් තියෙන සංගණනයක් කළා තියෙනවා. තවම අපි දන්නේ නැහැ 2021 මේ ආර්ථික අර්බුදයට පස්සේ රටේ පෝෂණ தত্ত্বය ඊට වඩා ඉතා භයානක தত্ত্বයකට දැන් ඇවිල්ලා තිබෙනවා. එතකොට මේ 2021 යටතේ මේක කරපු සංගණනේ තියෙන්නේ මේ ස්ටන්ටඩ් චිල්ඩ්‍රන් කියන එක. ඒ කියන්නේ අවශ්‍ය උස ප්‍රමාණය නැති මිටි දරුවන් 11.5% අපේ රටේ ඉන්නවා. නමුත් මේක අපේ රටේ මේ තත්ත්වය හොඳයි. දකුණු ආසියාතික රටවලින් අපි තමයි හොඳටම තියෙන්නේ. ඒ මොකද අනිත් දකුණු ආසියාවේ සමහර රටවල් වල තියෙනවා 30%ක් පවා. අනිත් එක තමයි ෂේවීම වේස්ටිං. ඒක තියෙනවා 15%ක්. නමුත් ඒකේ තියෙන හොඳ පැත්ත තමයි ඒ ෂේවීම නැවතිලා තියෙනවා රටේ. වැඩිවීමක් නැහැ, නැවතිලා තියෙනවා ෂේවීම. අලුතෙන් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ අනුව අපි කොච්චරක් මේ ප්‍රමාණයක් මේ ජනතාවක් මේකට බලපානවද? 27,000ක් දරුවන් ඉන්නවා දරුණු මන්ද පෝෂණයෙන් පෙළෙනවා. 27,000. එතකොට 207,000ක් ඉන්නවා සාමාන්‍ය මන්ද පෝෂණයෙන් පෙළෙන කට්ටිය. එතකොට මේක ගත්තාම ජනගහණයෙන් 1%. 1.1.
මං හිතන්නේ ජනාධිපතිතුමා මෙන්න මේ මේ 234,000 හතරෙන් බෙදලා තමයි ඔය 61,000 කියලා කියන්නේ ඒ කට්ටියට තමයි පෝෂණ මල්ල දෙන්නේ. ඊට පස්සේ තියෙනවා 115,000 පවුල් ඒගොල්ලන්ට ආහාර සුරක්ෂිතතාවයක් නැහැ. ෆුඩ් ඉන්සෙකියුරිටි. එතකොට අනිත් එක තියෙනවා 129,000 ජනතාව දරිද්‍රතාවයේ යට ඉන්නේ. එතකොට මේකේ මෙන්න මේ ආර්ථික අර්බුදය නිසා මේ පර්යේෂණයෙන් ඉදිරිපත් කරනවා මෙන්න මේවා සිද්ධ වෙනවා ඉස්සරහට. එකක් තමයි දරුණු මන්ද පෝෂණ සංඛ්‍යාව දරුවන්ගේ. මේ 27,000 තියෙන එක ඉදිරි මාස 3 තුල දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ 54,000 දරුණු මන්ද පෝෂණයට මූණ දෙනවා. එතකොට දරුවන්ගේ වර්ධනය හීන වීම සිදු වෙනවා. ඒ නිසා දරුවෝ රෝගී දරුවන් බවට පත් වෙනවා. තුන ගැබිනි මව්වරුන් වැඩිමහල් පුද්ගලයන් අවුරුදු 70කට වැඩි මහල්ලන් මේ කට්ටියට විශාල බලපෑමක් සිදු වෙනවා මේ මන්දපෝෂණය නිසා මේ දැන් තියෙන තත්ත්වය නිසා. හතර ප්‍රෝටීන් සහ අනිකුත් පෝෂණ පදාර්ථ හීන වීර හිනා. ඒ නිසා නොයෙකුත් රෝගවලට භාජනය වෙනවා. මෙන්න මේවා තමයි මේ දැන් අද අපිට මුණ බලන්නේ. එතකොට අර ජනාධිපතිතුමා ඉදිරිපත් කරන 61,000 වැරදි. ඒක 21,000 සංගණනයට හරි. නමුත් අදට ඒක බෑ. අද ඒ වගේ දෙගුණයකටත් වඩා වැඩි වෙනවා. මේකේ තියෙන තත්ත්වය අනුව. දෙවැනි එක තමයි 2016 මන්ද පෝෂණය පිළිබඳ සංගණනේ යුනිසෙෆ් එකෙන් කරපු එක. ඒකේ තියෙන්නේ මොකද්ද? ඒකේ මේ ළමයින් අවුරුදු 5ට අඩු ළමා මන්ද පෝෂණය ගැන. ඒකේ තියෙන බර අඩු ළමයින් 120.5 2016 වෙනකොට. එතකොට මිටි කට්ටිය ස්ටන්ටින් ඉන්නවා 117 මාරක්. මතක තියාගන්න මේ සංගණනයකට එන වාර්තාව මෙතන ඉන්න වෛද්‍යවරු හොඳටම දන්නවා. සෞඛ්‍ය පිළිබඳ අවබෝධය තියෙන කට්ටිය මේ 2016 සංගණනයට එන එක ඊට ඉස්සෙල්ලා අවුරුදු 2කට ඉස්සෙල්ලා තිබුණ බලපෑම තමයි මේ 2016ට එන්නේ. මොකද අවුරුදු මාස පළවෙනි මාස 24 තමයි මේ මන්ද පෝෂණ තත්ත්වය පිළිබඳ වාර්තා ගන්න අපි. එතකොට 2021 එන්නේ 2019 දී තිබුණ නරක තත්ත්වය තමයි 2000 ඒකේ ප්‍රතිඵල තමයි 2021ට එන්නේ. 2016 එන්නේ 2014 දී තිබුණ නරක තත්ත්වය තමයි 2016ට එන්නේ. ඒකින්ද මතක තියාගන්න 2016 දී 117 මාරක් තිබුණේ. ඒ කියන්නේ 2014 තත්ත්වය. 2014 තත්ත්වය. ඒකේ තියෙනවා ස්ටන්ටින් ඒ කියන්නේ මිටි දරුවෝ 117 මාරක්. නමුත් 2021 තියෙන්නේ 2019 දී. ඒ කියන්නේ 2014 ඉඳලා 19 වෙනකන් ගත්තත් ක්‍රියාමාර්ග නිසා මේ මිටිභාවය අඩු වෙලා තියෙනවා 111 මාරක් වෙනකන්. ඒ කියන්නේ 106කින් අඩු වෙලා කියනවා. ඒ වගේම ෂේවීම 2016 සංඛ්‍යා ලේඛන කියන්නේ 2014 දී ඇති වුණු තත්ත්වය නිසා 2014 වෙනතුරු ඇති වුණු තත්ත්වය නිසා තමයි ඒ වේස්ටිං 15.1 ඒක අඩු වෙනවා 115ක් වෙනකන්. ඒ විතරක් නෙවෙයි මේ වාර්තාව කියනවා වේස්ටිං නැවතිලා තියෙනවා ලංකාවේ. එතකොට අනිත් එක තමයි ආහාර සුරක්ෂිතතාවය. ජූනි 22 කරනවා ලෝක ආහාර
ප්‍රධානෙන් what a please deputy speaker will take the chair.
කතානායකතුමනි කියාගෙන ආයි ආහාර සුරක්ෂිතතාවය ගත්තෝ ජූනි 22 ලෝක ආහාර සංවිධානය අනුව කියනවා පවුල් වලට ඒ කියන්නේ ෆුඩ් ඉන්සෙකියුරිටි තියෙනවා 128ක්. MRI එක අපේ පෝෂණ අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරපු එක තියෙනවා සැප්තැම්බර් ඉඳලා දෙසැම්බර් වෙනකන් 2022 ඒකේ කියනවා 122ක් කියලා. එතකොට මේ මොකද මේකේ තත්ත්වය? දැන් එදා අපි 2015 අපේ රජයේ බලයට පත් වෙනකොට ලංකාවට ත්‍රිපෝෂ නිෂ්පාදනය කරේ අවශ්‍යතාවයෙන් 174ක් පමණ. පසු අපි අවුරුද්දක් හමාරක් යනකොට ඇමරිකාවෙන් උපකරණ ගෙනල්ලා අපි දෙවැනි කර්මාංශාලාව හදලා 100%ක්ම අඩුබර දරුවන්ට කිරිබදෙන මව්වරුන්ට ගැබිනි මව්වරුන්ට ලංකාවේ 100%ක්ම අපි ත්‍රිපෝෂ බෙදා හැරියා. ඒ ත්‍රිපෝෂ බෙදාහැරලා ඒ ත්‍රිපෝෂ වැඩසටහන 100%ක් සාර්ථක කරා. ඒ අනුව අපිට නමුත් ඒ දෙවනි කර්මාශාලාව හැදුනාම අපිට දීුණා ප්‍රශ්නයක්, ඒකේ අතිරික්තයක් දුණා නිෂ්පාදනය. අපි ඒක සුවපෝෂ කියලා වෙනද පොලට නිකුත් කරා. ඒක අපි අවුරුද්දක් වෙනකොට වෙනද පොලේ අපි ප්‍රධානම අනිකුත් සමපෝෂ කියන එක පරද්දලා අපි වෙළඳ පොළ ගත්තා. වෙළඳ පොළ ගැනීම තුළ අපිට විශාල ලාභයක් ඇති වුණා. ඒ නිසා අපි දුන්නා ඩොලර් රුපියල් මිලියන 500ක් හැම අවුරුද්දෙම මම දුන්නා. ඒකාබද්ධ මුදලට යවුවා. මොකද රජයේ තමයි ත්‍රිපෝෂ වැඩසටහනට මුදල් ඔක්කොම වියදම් කරේ. ඒ සඳහා දායක වෙන්න අපි මිලියන 500ක් ආපහු හැරියා. දැන් මේකේම දැන් මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නැවතුණා පෞගේ කාලේ. ගවුන්න පෞගේ ටිකේ බොහොම අමාරුවෙන් ඒ ආයතනයේ කට්ටිය මේව කළා, රජයත් එක්ක කතා කළා. දැන් ත්‍රිපෝෂ විතරක් හදන්න ආරම්භ කළා. දැන් ඒකත් හරි සාවර භාවයක් නැතුව බොහොම අමාරුවෙන් ඒක කළා දෙන. ඒකට පෞගේ කාලෙම ත්‍රිපෝෂ නැහැ. මෙන්න මේවා තමයි මේ දත්තවල පේන්නේ. අපි එදා ත්‍රිපෝෂ වැඩසටහන් 100%ක් කරපු නිසා ඒ මන්ද පෝෂණ තත්වයන් අඩු වුණා. දැන් මේවා නැවතුණාට පස්සේ 2021 වෙනකොට පේන්නේ ඒකේ ඉඳ තමයි අර ඒවා වැඩි වෙන්නේ. මේ දත්ත දෙකේ තියෙන එකයි ඇත්ත කතාව. එතකොට මෙම ඒ විතර නෙවෙයි, අපි ඒ වෙලාවේ අපි ජපාන තාක්ෂණය යොදාගෙන අපි ජපානයත් එක්ක කතා කරගෙන ජපානයේ තියෙන නිව්ට්‍රිෂන් බිස්කට් කියන එක, පෝෂණ බිස්කට් එකක් අපි ආරම්භ කරා. ආරම්භ කරන්න කර්මාන්ශාලාවක් ආරම්භ කරා. ඒකත් එහෙම වහලා දාලා ඔය තියෙනවා. ඒක මොනවත්ක්වත් නැදව. ඒ බිස්කට් එක ගෙනාවම විශාල මේ දරුවන්ට බොහොම ආසාවෙන් ඒ බිස්කට් කනවා. ඒකේ තියෙන සියලුම පෝෂණ පදාර්ථ ඒකට අඩංගු කරලා තියෙනවා. ඒක මේ හාල් වලින් හදන්නේ. අපිට පාන් පිටි මොනවත්ක්වත් ඕනේ නැහැ, රටේ තියෙන හාල් පාවිච්චි කරලා. එතකොට ඒක ඒවා නවත්තලා දැන් තියෙන්නේ. මේක නිසා අද පෝෂණය පිළිබඳ අපි හිතන වඩා ඉතා දරුණු තත්ත්වයක් රටේ 2021 ආර්ථික අර්බුදයත් එක්ක ඇවිත්ලා තියෙනවා මේ රටේ. ඒ නිසා දැන් මේ වෙනකොට මේ ඒ වගේම අපි එදා පෝෂණ මල්ලක් දුන්න හැම ගැබිනි මවකටම. ඒක මාසකට රුපියල් 2000ක් වටිනා භාණ්ඩ දුන්නා. ඒ අවශ්‍ය පෝෂණ පදාර්ථ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්ණය කරපු. ඒ වගේ මාස 10ක් දුන්නා. රුපියල් 20,000ක් ඒකට වියදම් කළා. අද ඒව නැවතිලා. ඒ නිසා මේ දැන් අද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පර්යේෂණය කියනවා, ඉදිරිපත් කරනවා මෙන්න මේ අන්දමේ පෝෂණ මල්ලක් නේ දෙන්න ඕනේ මේ මන්ද පෝෂණය නවත්තන්නට. මොකද ඒගොල්ලෝ කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් 115,000ක් පවුල් වලට පෝෂණ මල්ලක් දෙන්න ඕනේ. ඔය 61,000කට නෙවෙයි, 115,000ක් පවුල් වලට මේ මන්ද පෝෂණයෙන් මිදෙන නම් පෝෂණ මල්ලක් දෙන්න ඕනේ මාසිකව. ඒකේ ගණන් හිතන් හදලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒවට යන මුදල කියලා. ඒ වගේම ගැබිනි මවුන්ට තවත් පෝෂණ මල්ලක් ලබා දිය යුතුයි කියලා තියෙනවා මීට අමතරව. ඒ වගේම ඒ නිසා මම කියනවා මේ පෝෂණය කියන එක පිළිබඳව ඉතාමත්ම වගකීමෙන් ආණ්ඩුවත් විපක්ෂයත් අපි ඔක්කොම විශාල වගකීමක අපි ගන්න ඕනේ. මොකද මේ හැම දරුවෙක්ම අද ඉපදෙන දරුවන්ට මේ මන්ද පෝෂණය තුළ හෙට දවසේ මන්ද පෝෂිත සමාජයක් අපේ රටේ ඇති වෙන්න පුළුවන්. එතකොට නියම පෝෂණය නැති වෙනකොට මොකද වෙන්නේ? රට සම්පූර්ණ ආරාජික තත්වයකට යනවා. රටේ සංවර්ධනය අඩාල වෙනවා. මේ සියල්ල බලපෑම් ඇති වෙනවා මේ පෝෂණය නිසා. දැන් මේකට අමතරව අද මේ පෝෂණය එක පැත්තකින්, ඒ අනිත් පැත්තෙන් තියෙන ඖෂධ හිඟය. අද ඉතා දරුණු ඖෂධ හිඟයකට මේ රට මුහුණ පාන. රජයේ රෝහල් වල විතරක් නෙවෙයි, පුද්ගලිකංශයේ ෆාමසි වලත් බෙහෙත් නැහැ. සමහර ඒවා ජීවිතාරක්ෂක බෙහෙත් නැහැ. එතකොට අත්‍යවශ්‍ය බෙහෙත් නැහැ. මේ වගේ තත්ත්වයක් දැන් මම පෙන්වන්නම් තමුන්නාන්සලට. මේ තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ දවස්වල අපි ඉදිරි අපේ කාලේ සහ 2021 විතර වෙනකම් අපි ඉදිරිපත් කරපු ඒක ඖෂධ සංස්ථාවේ තියෙනවා ඩීලර්ස්ලා බෙදා හරින්න. මෙන්න මේ ඩීලර් ඒජන්ට්ස්ලාට දෙන බඩු ලයිස්තුව. මේක බලන්න පිටු 7 මාරක් තියෙනවා මේ බඩු ලයිස්තුව. ඒ කියන්නේ ඖෂධ ලයිස්තුව. මේකේ තියෙනවා ඖෂධ ඔක්කොම, ඖෂධ තියෙනවා 443. මේක බෙදා හරින්න. දැන් මේ තියෙන්නේ මේ ඊයේ පෙරේදා, ඒ කියන්නේ අගෝස්තු 23 වෙනිදා ඩීලර්ස්ලාට යවපු ලයිස්තුව. කීයද? පිටු 1 මාරයි. ඒ කියන්නේ බඩු කීයද? ලයිස්තුවේ 93යි. ඒකෙන් 10ක් තියෙන්නේ මොනවද? දියවැඩියාවට අඳින සපත්තු සහ සැනිටයිසර්ස්. මේවා 10 අඩු කරාම තියෙන්නේ බඩු ලයිස්තුව 83යි. ඒ කියන්නේ SPC එකේ බඩු නැහැ දෙන්න. දැන් මේ ඩීලර්ස්ලා කතා කරනවා ඒගොල්ලන්ගේ ඩිපොසිට් අයින් කරගෙන මේ ඩීලර්ස් මේ එකෙන් අයින් වෙන්න මොකද වෙන සමාගම් වලට ඒගොල්ලන්ට යන්න. මෙන්න මෙවැනි භයානක තත්ත්වයක් අද තියෙන්නේ. ඒ වගේම මේ අත්‍යවශ්‍ය ඖෂධ අපි දන්නවා අද ඇන්ටි වෙනම් එක නැහැ. සමාජයට ඇන්ටි රේබීස් එක නැහැ. ඒ කියන්නේ මේවාට වැළඳුනොත් ඒකාන්ත වශයෙන්ම මරණයට මුහුණ දෙනවා. අනිත් එක තමයි රෝහල්වල ආහාර. මේ රෝහල්වල ආහාර ලබා දීම ඒකත් ලබා දෙන්නේ ඉතාමත්ම ක්‍රමවේදයක් යටුවෙන්. විශේෂයෙන්ම මේ දරුවන්ට සහ ගැබිනි මව්වරුන්ට රෝහල්වල ලබා දෙනවා වෙනම ප්‍රෝටීන. ප්‍රෝටීන. එතකොට එවැනි ප්‍රෝටීන නැතුව අද ආහාර වේල ලබා දෙනවා. ඉතාමත්ම නරක තත්ත්වයක්. දැන් මේ තියෙන්නේ මේ තියෙන්නේ ළමා රෝහලේ තත්ත්වය. ලෙඩ වුණු පොඩි එවුන්ට දෙන්න කෑමක් නැති වෙයි. ළමා රෝහල වහාම ආධාර இல்லை. සැප්තැම්බර් 6. ඍජුවේ ආර්යා ළමා රෝහල තුල නේවාසිකව සිටින දරුවන්ගේ ආහාර වේලේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වෙමින් පවතින බැවින් පරිත්‍යාගශීලීන් වෙතත් වහාම ඉදිරිපත් වෙන්නයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සන්තුෂ් සේනාධිපති මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. දරුවන්ගේ ආහාර වේල තුල මස් මාළු සහ බිත්තරවල ඉඟේ මේවන විට මතුවෙමින් පවතින බවත් ඊයේ දිනේදී බිත්තර ලබා දිය යුතු ඒ වුණට ලබා දී ඇත්තේ කරවල බවත් වෛද්‍ය සේනාධිපති මහතා පැවසියේ. ආහාරවල මිල ඉහළ යාමත් සමග සැපයුම් කරුවන් ඒවා ලබා දීම අවම කර ඇති නිසා මෙම ගැටලුව පැන නැගී ඇති බවත් මේවන විට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාරයන් පවා අඩු වෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කරේ. මෙම තත්ත්වයට තේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර නැවත අවශ්‍ය ඇති බැවින් ඒ සඳහා දායක විය හැකි අය ඇතනම් රෝහලේ දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකි බවද වෛද්‍ය සන්තුෂ් සේනාධිපති මහතා කියනවා. මම මේ කියනවා මේ ජනතාවට
මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. මෙන්න මේ මේකේ අංකය 0112 6 9 3 7 11 කතා කළ පරිත්‍යාගශීලීන් ඉන්නවා නම් මේ දරුවන්ට මේ දරුවන්ගේ කෑම පේලට ප්‍රෝටීන් ටිකක් ලබා දෙන්නට සියලුම කෙනාට දායකත්වය වෙන්නේ කියලා මම කියමින් මම නවත්වනවා.
බොහොම ස්තුති ගරු මහත්මනේ. මීළඟට ගරු මහින්ද අමරවීර මහත්මයා ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අද මේ විවාදය පිළිබඳවත් අද දවසෙත් ඊයේ දවසෙත් මේ ප්‍රශ්න ටික පිළිබඳව ගොඩාක් කතා කරා. ආණ්ඩු පක්ෂයත් මේක ප්‍රතික්ෂේප කරේ නැහැ. අපි ආණ්ඩු පක්ෂයේ විදියටත් කියන්න කැමති මේ ප්‍රශ්නය පිළිබඳව අවබෝධයක් අපිටත් තියෙනවා. සංඛ්‍යාලේඛන කොහොම වෙතත් මේ පෝෂණ තත්ත්වයේ අඩුවීමක් අපේ රටේ සෑම ජන කොට්ටාසයකටම අද තියෙන බව රහසක් නෙමෙයි. මේක පිළිබඳව දැන් අපි දවස් දෙකක් විවාද කරත් මේක ප්‍රතිඵලයක් ගන්න ලැබෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවම එකතු වෙලා මේකට විසඳුමක් හොයලා දුන්නේ නැත්තා. අපිට කතා කරාට මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ආණ්ඩු පක්ෂයට පුළුවන් උත්තර දෙන්න, විරුද්ධ පක්ෂයට පුළුවන් ප්‍රශ්න කරන්න. නමුත් ඒකෙන් මේ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයවත්, ඒ වගේම දුප්පත් මිනිසුන්ගේ ආහාර ප්‍රශ්නයවත් විසඳෙන්නේ නැහැ. මේ නිසා තමයි ජනාධිපතිතුමා කිව්වේ අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගමු. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගෙන සියලු දෙනා ඒ ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා මේ තියෙන අභියෝගාත්මක මොහොතේ මේ ප්‍රශ්නවලට මුහුණ දෙමු කියලා. අද සෑම ශේෂ්ඨයක මේ කඩාවැටීම තියෙනවා. මේකට දැන් එක්කෙනෙකුට දෙන්නෙකුට චෝදනා කළා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක දැන් එහෙම චෝදනා කරා කියලා ප්‍රශ්නෙට උත්තරයක් එන්නේ නැහැ. හරියනම් බැලුවොත් මේ අපි 225ටම අද මේ වගකීම් පැවරලා තියෙන්නේ. දැන් රාජසේනාරත්න මැතිතුමා හිටපු සෞඛ්‍ය මැතිතුමා විදියට එතුමා විශාල පිළේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. අපි පිළිගන්න වෛද්‍යවරයෙක් විදියට එතුමා මේ ප්‍රශ්නය පිළිබඳව බැරෑරුම් තත්ත්වයේ කිව්වා. මම එතුමාට ආරාධනා කරන්නේ මේ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න. එළියේ ඉඳලා ඔබතුමා මේ ප්‍රශ්නේ පෙන්නලා දුන්නට මේකට විසඳුම් හොයන්නත් ඇවිල්ලා උදව් කරන්න. අපි කියනවා නම් මේ වෙලාවේ හොඳම දේ විරුද්ධ පක්ෂයේ ඉඳගෙන අපි ආණ්ඩු පක්ෂයට හොඳ දෙයට සහයෝගයද ලබා දෙනවා කියලා මම නම් ඒකට එකඟ වෙන්නේ නැහැ. දැන් පහුගිය දවස්වල අයවැය ලේඛනේ ඉදිරිපත් වුණා. ඒ අයවැය ලේඛනේ ඉදිරිපත් වුණේ රටේ තියෙන තත්ත්වය පිළිබඳව. නමුත් ඒක නරක දෙයක් නෙමෙයි. මේ අයවැය ලේඛනේ පෙරදුනා නම් වැඩක් වෙන්නේ නැති බව අපි දන්නා. නමුත් අපි දිනන බවත් දන්නවා.
ආණ්ඩුවට බලය තිබුණා. හරණම් තිබුණා විරුද්ධ පක්ෂයේ සියලු දෙනාට ඇවිල්ලා ඒකට සහයෝගය ලබා දීලා පෙන්වන්න මෙන්න හොඳ දේ තියෙන නිසා අපි උදව් කරනවා කියලා. එහෙම නැත්නම් මේ හොඳ දේට උදව් කරනවා කියන්නේ ආ බදු අඩු කරනවා. ඒ නිසා ඒක හොඳයි අපි ඒකට සහයෝගය ලබා දෙනවා. නැත්තම් බාණ්ඩ මිල අඩු කිරීමක් වෙනවා. ඒකට සහයෝගය ලබා දෙනවා කියන එක නෙමෙයි හොඳ දේට උදව් කිරීම කියන්නේ. අපි රටේ ජනතාවට යහපත් දේ සඳහා උදව් කරන ගමන් ඒ සඳහා යෝජනා කරන ගමන් ඒ ක්‍රියාත්මක කිරීමේ වගකීම මේ සියලු පාර්ශ්ව බාර ගන්නවා. අද මේක මේ කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ආණ්ඩුවක් කරගන්න ඕනේ නැහැ. විවිධ චෝදනා අපිට මේ ඉවත් වෙන්න නම් ඕන තරම් දේවල් කියන්න පුළුවන්. අපිටත් පුළුවන් විරුද්ධ පක්ෂයේ හිටියොත් ඇති වෙන්න විවේචනය කරන්න පුළුවන්. ඒක පිළිබඳව ජනතාවගෙත් පිළිගැනීමක් එයි. හැබැයි ඒක මේ ප්‍රශ්නෙට විසඳුමක් නෙවෙයි කියන එක මම පැහැදිලිව කියන්න ඕන. අපි ඒ නිසා තමයි මට කෘෂිකර්ම මාත්‍යවරයා විදියට වගකීමක් පැවරලා තිබෙනවා මේ ආහාර නිෂ්පාදනයේ සැලකිය යුතු කාර්යභාරයක් කරන්න. අපි ඒක ආරම්භ කළා තියෙනවා. මම අද ආරාධනා කරනවා මේක මම විතරක් නෙමෙයි ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ අපි සාකච්ඡා කරා. ජනාධිපතිතුමාත් මට උපදෙස් ලබා දුන්නා මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම පක්ෂ ભેදෙන් තොරව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගානේ බාරගන්න මේ ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට. ඒකෙදි බෙදෙන්න එපා. අපි සූදානම් මේක ආණ්ඩුවේ අයට විතරක් නෙමෙයි. මේක විරුද්ධ පක්ෂයේ ඉන්න හැම මන්ත්‍රීවරයෙකුටම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් බැගින් බාර දෙන්න. අන්න එතකොට ඒ වගකීම බාරගන්න. ඔබතුමන්ලට අපි සම්පූර්ණ බලය දෙන්න. අමාත්‍යාංශයේ විදියට ඒ ප්‍රදේශයේ තියෙන වගාන කරන ඉඩම් ටික අරගෙන වගා කරවන්න. ඒ වගේම මිලදී ගැනීම කරන්, ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්, අපේ ඉන්න නිලධාරීන් විශාල ප්‍රමාණයක් ශේෂ්ඨවල ඉන්න ඒ අය ලවා මේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්, මේ සත්ව නිෂ්පාදන පැත්ත ඉස්සරහට ගේන්න, ආහාර නිෂ්පාදන සම්පූර්ණ වගකීම බාර දෙන්න අපි සූදානම් මන්ත්‍රීවරු 225 දෙනාට. එසම මම මේ වෙලාව විපක්ෂ නායකතුමාත් ඒ වගේම අනිත් පක්ෂවල ඉන්න නායකතුමන්ලටත් ආරාධනා කරනවා මේ අභියෝගාත්මක මොහොතේ මේ රටේ ජනතාව ආහාර ඉංගයකට මුහුණ දෙන මොහොතේ ආහාර නිෂ්පාදනයේ වැඩපිළිවෙලට මේ 225 දෙනා එකතු වෙන්න කියලා. අපි දැන්ටමත් වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. ජාතික මට්ටමේ කමිටුවක් මේ වෙනුවෙන් සකස් වෙනවා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම පළාත් මට්ටමේ කමිටුවක් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්, දිසාපතිතුමා ප්‍රමුඛ ඒ දේශපාලන අධිකාරිය ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කමිටුවක්, ප්‍රාදේශීය ඒ අපිත් එකඟ වෙන මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් කමිටුවක්, ග්‍රාමනිලධාරී මට්ටමින් කමිටුවක්. මේක අලුතෙන් පිටවන්න ඕනේ. දැනටම තියෙන කමිටු තියෙනවා නම් ඒවා තවත් ශක්තිමත් කරගෙන මේ ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල අපි කරමු. එතකොට අපිට මාස ගාණක් ඇතුළත මේ රට අවශ්‍ය සියලු ආහාර දෙන්න පුළුවන්. අපි දැනටමත් ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මේ කෙටි කාලය ඇතුළත මේ රටේ දැන් යල් කන්නේ අපි මම අමාත්‍යාංශයෙන් එනකොට මේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා විදියට මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඒ වෙලාවේ පත් වෙන වෙලාවේ එතුමා අගමැති ජනාධිපතිතුමා විදියට හිටියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මේ අපේ කැබිනට් මණ්ඩලයක් හිටියා, මේ වගේ මේ පාර්ලිමේන්තුවේ 225ම ඒ වෙලාවේ වෙනකොට යල් කන්නේ පටන් අරගෙන තිබුණේ. ඒක අවසාන වෙන්න ගිහිල්ලා තිබුණේ හෙක්ටයාර් 248,000යි වගා කරන්න සූදානම තිබුණේ. සීසෑම් කටයුතු කළා. ඉලක්ක ගල තිබුණේ 270,000යි. නමුත් අපි ගත්ත වැඩපිළිවෙල නිසා, මේ ආහාර ඉංගේ පිළිබඳව ලෝකේ කතා කරන නිසා, අපේ රටේ කතා කරන නිසා, අපි කටවල් ඇරලා කියපු නිසා, ජනාධිපතිතුමාගේ ඉඳලා බොහෝ දේශපාලන අධිකාරියන් කියපු නිසා මේ රටේ මිනිස්සු කුඹුරට බැස්සා. ඒ කුඹුරට බැස්සේ පෝර බලාගෙනම නෙමෙයි, පෝර නැති වුණත් අපි කොහොම හරි කන්න ටිකක් හොයාගන්න ඕන ආහාර ඉංගයක් එනවා කියන තත්ත්වේ නිසා මේ අභියෝගය බාරගත්තු ගොවීන් කුඹුරට බැස්සා. ඒකේ ප්‍රතිඵලය තමයි 248,000ක් තිබුණ එක 512,000කට වැඩි කරගන්න පුළුවන් වුණා. මේක පෝර ලබා දීම විතරක් නෙමෙයි, කට්ටිය කියන්නේ මේ පෝර ප්‍රශ්නෙත් එක හේතුවක්. මම කියන්න කැමති නියෝජ්‍ය සභාපතිතුමනි, පෝර නිකන් දුන්නු කන්නටත් වැඩිය ගොවින් වගාවට ප්‍රවේශ වුණා ගිය යල්කන්. එමනම් අපිට කරන්න බැරි දෙයක් නැහැ. මේ රටේ ඕනම දෙයක් වගා කරන්න පුළුවන්. උඩ රටේලවලු පහත රටේලවලු උඩ රටත් වගා කරන්න පුළුවන්. අද වෙනකොට ඒ ගෙවතු වගා වැඩසටහනක් අපි පටන් ගත්තා. ඒක අපිට සාර්ථක කරගන්න ලැබුණු උදව් අඩුයි. නමුත් යම් මට්ටමකට සාර්ථක වුණා. දැන් මම ඒකයි කියන්නේ, මේ එළවලු මිලයි පළතුරු මිලයි මේවා ගැන කතා කර කර ඉන්න ඕනේ නැහැ. මේ 225 දෙනා මේ වගකීම බාර ගත්තොත් අපේ අයට අවශ්‍ය එළවලු ටික හදා ගන්න පුළුවන්. අපේ අයට අවශ්‍ය පළතුරු ටික හදා ගන්න පුළුවන්. ඒකට සියලු පහසුකම් තියෙනවා. මේ රටේ එහෙම වෙන්න ඕන රටක් නෙමෙයි. වරක මදුල කාලා කොස් ඇටේ විසිකරාම කොස් ගහක් හැදෙනවා. පැපොල් ගෙඩි ඇට ටික අරගෙන ඔය දැන් රටින් ගෙන ආපු ඒවානේ අනිත් ඒවා නම් පැපොල් ඇට ටික දැම්මම එළියට පැපොල් හැදෙනවා. අඹ ගෙඩිය කාලා ඇටේ විසිකරාම ඒකේ අඹ ගහක් හැදෙනවා. එහෙම රටේ මඤ්ඤොක්ක දණ්ඩක් බතල වැලක් නිකම් විසිකරත් අලබහින මේ රටේ අපි මේ පිටරටින් ගෙනල්ලා කන්න දෙන එක ගැන කතා කරනවා මිසක් අඩුවට දෙන එක ගැන කතා කරනවා මිසක් අපේ රටේ ගොවිය ගැන අපේ රටේ ජනතාව ගැන විශ්වාසය තියලා කටයුතු කරන්න නොපෙළඹීම මේ ප්‍රතිඵලය තමයි අපිට මේ ආරංගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි හැමෝම අදිෂ්ඨාන කරගත්තොත් අපිට අවශ්‍ය ආහාර ටික අපේ රටේ හදනවා. අපි වවාගෙන අපි කනවා කියලා. අපි වවලයි අපි කන්නේ කියලා මම 2018 මේ වැඩපිළිවෙල ආරම්භ කරා. ඒකේ ප්‍රතිඵල සාර්ථක වුණා. නමුත් ඒක අතරමඟ ඇනේ හිටියා. අපිට මේ තත්ත්වෙන් එන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තුෙන් ඉන්න තරුණයන් මේ වැඩසටහන් වලට ප්‍රවේශ කරගන්න. අද උපාධිධාරීන්ට ආණ්ඩුවේ රස්සා දෙනවා. අනිත් අයට රස්සා දීලා පුටු වක්කත් නැතුව ඉන්න තත්ත්වයක් තියෙනවා. අපිට උපාධිධාරීන් අද ඕන තරම් අපේ රටේ කෘෂිකර්මයට ප්‍රවේශ වෙලා අද ව්‍යවසායක ව්‍යාපාරික බවට පත් වෙලා තියෙනවා. අද එහෙම ක්‍රමවේදයක් තියෙනවා. මට මේ ගිය සතියේ මුණ ගැහුණා මඩ අනුරාධපුරයේ තරුණයන් පිරිසක්. ඒ තරුණයෝ මිරිස් වගා පටන් අරගෙන තියෙන අක්කර භාගයයි. අක්කර භාගයයි වගා කරන්නේ. එක අක්කර භාගෙන් වාර 3ක් මිරිස් කඩලා 115ක් ගත්තා කිව්ව එක තරුණේ. එයා කියන මට ඕන්නේ රස්සා. අපිට ඕන්නේ වෙන ආණ්ඩුවේ රස්සා වලට ගිහිල්ලා ආණ්ඩුවේ රස්සාවේ අවුරුදු 5ක ගන්න එක මම මාස 3ෙන් ගන්නවා කිව්වා. ඉතින් මේ වගේ තරුණයන්ට ඕන තරම් අවස්ථාව තියෙනවා. අපි මේ තරුණ ප්‍රජාව නවීන තාක්ෂණයේ සහිත කෘෂිකර්ම වගාවකට ප්‍රවේශ කර ගන්න. මම ගිය සතියේ ගිහිල්ලා ඇඹිලිපිටියේ බැලුවා මාළු මිරිස් වගාව කොරියාවේ ගිහිල්ලා ආපු තරුණයෙක් කරන් රුපියල් 600 ගානේ දිනපතා පර්චස් 40 ඉඩමෙන් ලක්ෂ ගාණක් මාස් පතා ගන්න. එයා ඒ කරපු වියදම දැනුත් කරලා ඉවර අරගෙන ඉවරයි. දැන් ඉදිරි කාලෙම ලාභ ගන්නවා. එහෙනම් අපි ඒ අය පොළඹවන්න ඕන. ඒ අයට උදව් උපකාර කරන්න ඕන. එහෙම නොත් අපිට මේ කෘෂි ශාස්ත්‍රය ඉස්සරහට ගේන්න පුළුවන්. අපිට දැන් අපි වී වගාවෙන් ස්වයං පෝෂිත වෙන මට්ටමට අපිට එන්න පුළුවන්. එන මාස් කන්නේ මම වගකීමෙන් කියනවා ස්වාභාවික විපතක් ඇති වුණේ නැත්තම් එන මාස් කන්නේන් පස්සේ මේ රටට හාල් ගේන්න ඕනේ නැහැ. දැනුත් හාල් ගේන්න ඕනේ නැහැ. මේ සැරෙත් අපිට සෑහෙන්න නිෂ්පාදනයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපිට තියෙන ප්‍රධාන දේ තමයි බඩඉරිඟු. මොකද අපේ අද කිරි ප්‍රශ්නෙටත් බිත්තර ප්‍රශ්නේ මස් ප්‍රශ්නේ ඔක්කොටම හේතුව තමයි බඩඉරිඟු ඇතුළේ සතුන්ට ආහාර නොමැතිවීම. ඒව වගා වුණේ නැහැ පසුගිය කාලේ. හෙක්ටයාර 17000යි වගා වුණේ. දැන් අපි සැලසුම් කරා 50000කට මේක ගෙනියන්න. මට අද ආඩම්බරෙන් කියන්න පුළුවන් 50000නේ දැනට ලියාපදිංචි වෙලා තියෙනවා. 105000ක් ඊයේ වෙනකොට බඩඉරිඟු වගා කරන්න හෙක්ටයා. එතන අපිට බඩඉරිඟු වලින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන්. අපිට තියෙන එකම බාධාව අපේ බීජ සඳහා සූදානමක් නැහැ. මම ජනාධිපතිතුමාගෙත් අවධානයට යොමු කරේ කොහොම හරි අපි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හරි බීජ ටික ගෙනල්ලා දුන්නොත් අපිට බඩඉරිඟු වලින් 75%ක් විතර මේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. එහෙම නොත් අපිට ඒ ටික ආවොත් මේ බිත්තරේ ආපහු රුපියල් 30ට 20ට ගේන්න පුළුවන්. මස් කිලෝ එක රුපියල් 500න් පහලට ගේන්න පුළුවන්. ඒකම තමයි විසඳුම. ඒ වැඩපිළිවෙල අපි දියත් කරන්න දැන් සූදානමින් ඉන්නවා. එයට අවශ්‍ය දේවල් අපි ලබා දීලා. ඒ වගේම ඊළඟ අපේ අභියෝගේ අපේ අරමුණ අපිට අවශ්‍ය මිරිස් ටික අපේ රටේ හදාගන්න එක. අපි එකින් එක යනවා. දැන් 2018 මම ඉන්න මාස ගානේ ආරම්භ කරපු රටකජු ව්‍යාපෘතිය අඟුණුකොළ පැලස්සෙන් පටන් ගත්තේ ජම්බෝ පීනට් කියන එක. ඒක සාර්ථක වෙලා අද බඩඉරිඟු වලින් අපි සම්පෝෂිතයි. අපි කුරක්කන් රටින් ගේන්නේ නැහැ. දැන් මුං ඇට ගේන්නේ නැහැ. තල ගේන්නේ නැහැ. මේවා අපි යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. එමන අපිට තියෙන ඊළඟ ප්‍රධාන අභියෝගේ මිරිස් අපේ රටේ සම්පෝෂිත කර ගැනීම. දැනට වේලිච්ච මිරිස් වලින් 99%ක් අපි රටින් ගේන.
කරුවැමතුමතා මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
මම පැහැදිලිව කියනවා මේ මිරිස් ඇත්තටම පරිභෝජනයට සුසු තත්ත්වයේ නෙමෙයි. මේ වසවිස තියලා ඒවා තමයි ඔබ ඇතුළු අපි ඇතුළු සියලු දෙනා කන්. එමනම් මේ මිරිස් සගා ප්‍රචලිත කරගත්තොත් අපේ රටේ අපේ තරුණ ප්‍රජාවට විශාල ආදායමක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට විදේශ විනිමය ඉතුරු කර ගන්න පුළුවන් වගේම හොඳ තත්ත්වයේ මිරිස් පරිභෝජනය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලන් ගෙවත්තේ කියලා ලොකු දේවල් හදන්න බැරි නම් මිරිස් පැල 10ක් හදාගන්න, කතුරු මුරුංග ගහක් ඉඳගන්න, පැපොල් පැලයක් ඉඳගෙන හදාගන්න ගෙදර අවශ්‍යතාවයෙන් සැලකියුතු මට්ටමක් අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. අනිත් ඒවත් පුළුවන් නම් එළවලු ටික හරි ඒ ටික හදාගන්න. අපි මේ 225 දිනාටම පාර්ලිමේන්තුවේ ආරාධනා කරනවා, පළවෙනි ආදර්ශය අපි දෙමු, අපේ ගෙවත්ත අපි හදාගමු. මම මගේ ගෙවත්ත හදාගෙන තියෙනවා, මගේ ගෙවත්ත හදාගන්න පුළුවන් වුණාම වගේම ඔබේ ගෙවත්තත් හදාගන්න පුළුවන්. අපේ ගෙවල් තමයි මිනිස්සු ඇවිල්ලා බලන්න. අනිත් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ ගෙවත්ත හදාගත්තම අපේ ගෙවල් වලට එන මිනිස්සු මේක දැක්කම ගිහිල්ලා ගෙදර හදාගන්න. ඒ වැඩපිළිවෙළ ප්‍රවේශ වුණොත් අපිට ආහාර ඉංගයක් ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ, මන්ද පෝෂණය ගැන කතා කරන්න වෙන්නේ නැහැ, දුප්පත්කම ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ඒවා අපිට කරන්න පුළුවන්. අපේ ආරක්ෂක අංශද සියල්ල යොදවගෙන අපි හිස්සිනම් වගා කිරීමේ වැඩපිළිවෙළට ප්‍රවේශ වෙනවා. අපේ එක ඉඩමක් හිස්ස තියන්න හොඳ නැහැ. මේකට රාජ්‍යාංශයේ සියලු දෙනා මැදිහත් වෙන්න ඕන. සෑම අමාත්‍යාංශයකම ප්‍රධාන ගණන් දිමේ නිලධාරියා විදියට ලේකම්වරයා වගකීම් බාර ගන්න ඕන. තමන්ට අයිති ආයතනවල සියලු දේවල් වගා ඉඩම් වගා කරන්න. එතකොට අපිට මේ තත්ත්වයට යන්න පුළුවන්. එසේ අපි අමාත්‍ය මණ්ඩලයට මම මේ සම්බන්ධ ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඒ වගකීම අපේ අමාත්‍යතුමන්ලගේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක කරොත් අපිට මේ තත්ත්වය ඇති කරගන්න පුළුවන් වෙනවා කියලා. ඒ වගේම අපේ කෑම හිඟියට තවත් ප්‍රධාන දෙයක් අපිට ලේසියෙන් කරගන්න පුළුවන්. අලබතල ටික අපිට වගා කරගන්න පුළුවන්. අල වර්ග 160ක් විතර අපේ රටේ තියෙනවා. අපේ අපි දන්නේ මඤ්ඤොක්කයි බතලයි විතරයි. ඒව නෙමෙයි ගොඩාක් අල වර්ග තියෙනවා. මේ අල වර්ග ටික අපිට හදාගත්තොත්
කාලය අවසන් වෙන ගරමතුම
අපිට අවශ්‍ය පෝෂණය සකස් කරගන්න පුළුවන්. ඒ වගේම පළතුරු ටික අපිට හදාගන්න බැරි කමක් නැහැ. මම ආරම්භ කරා යාපනයේ මිදි කලාපේ. අද ඒක සාර්ථක වෙන අපේ මිදි ඒ මේ රටට එන්න පටන් ගත්තා. අපි ආරම්භ කරා අඹ කලාපයක්, දිවුල් කලාපයක්, වැල්දොඩම් කලාපයක්, ඒ වගේම අන්නාසි කලාපයක්. ඒ වයින් බොහෝ දේවල් අද විදේශ විනිමය බවට පත් වෙනවා, අපනයනය කරනවා, අපිට සල්ලි හොයන්න පුළුවන්. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපි සූදානමින් ඉන්න සියලු දෙනා අපිට උදව්පකාර කරොත් අපිට අවශ්‍ය ආහාර ටික අපේ රටේ හදාගන්න විතරක් නෙමෙයි අපිට ඩොලර් ගේන උල්පත බවට මේ කාර්ය කරන්න අපිට පුළුවන්. ඒ සඳහා පක්ෂ ભેදයෙන් තොරව සියලුම දෙනාට මම ආරාධනා කරනවා මේ වැඩසටහනට එකතු වෙන්න. අපි සම්පූර්ණ සහයෝගය ඔබතුමාලත් එක්ක ලබා දීලා මේ රටේ ජනතාව මේ සාගින්නේ මිදව ගන්නත්, මේ රටේ ඩොලර් ගේන්නත් මේ කටයුතු කරමයි කියන ආරාධනය කරමින් මාඩිනොස්තුති.